ගරු උපාලි පන්නලගේ ඇමතිතුමා ඔබතුමාට විනාඩි 16ක් කාලයක් හිමි වෙනවා.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, අපි මේ දසවන පාර්ලිමේන්තුවේ සභාව කල් තබන අවස්ථාවේ සිදු කරන ලබන මේ විවාදය පවත්වනින් සිටින අවස්ථාව වන විටත් අපේ රටේ දසදහස් ගණන් ජනතාව විවිධ පීඩාවන්ට පත්වෙලා තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය නොවැම්බර් මස 21 වැනි දින සිට ඇති වූ පෙංගල් නමින් හැදුන් වූ ඒ සුලි කුණාටු තත්ත්වයත් එක්ක දිවේන පුරා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග මුළු දිවයිනේම දහස් ගණන් ජනතාව පීඩාවට පත් වුණා. මේ සම්බන්ධයෙන් විවිධ දත්ත විශේෂයෙන්ම විපක්ෂයේ කතිකයන් විසින් ඉදිරිපත් කරනු ලැබුවා. මම පිළිගන්නවා ආපදාවකදී විශේෂයෙන් මේ ආපදා තත්ත්වය තවමත් නිසි පරිදි පහව ගොස් නොමැති තත්ත්වයක් තුළදී ඉදිරිපත් කරනු ලබන දත්ත යාවත් කාලනය වීමේ ඉඩකඩ තිබෙන්න පුළුවන්. කෙසේ වෙතත් අද උදෑසන වන විට ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබුණු තොරතුරු අනුව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම පාහේ මේ ආපදාවෙන් පීඩාවට පත් වෙලා තියෙනවා. ඒ අනුව පවුල් 141,151කට අයත් පුද්ගලයින් 475,225ක් මේ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වෙලා තියෙනවා. මෙයින් අපි විශේෂයෙන්ම අවධානයට ලක් කරන්න ඕන 87%කට වඩා වැඩි පිරිසක් අපේ රටේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව තමයි පීඩාවට පත් වෙලා තිබෙන්නේ. ඒ ඇතු වූ තත්ත්වයත් එක්ක විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා, මේ ආපදා අවස්ථාවේදී අපේ රජය අනුගමනය කරපු ක්‍රියාමාර්ග පිළිබඳව ඔවුන්ගේ යම් පැසසුමක් තිබුණා. එහෙත් මේ ආපදා අවස්ථාවේදී නිසි පරිදි ජනතාව වෙත ගොස් ජනතාවගේ ගැටලු සොයා බලලා ඒවට පිළියම් යෙදීම වෙනුවට සුපුරුදු පරිදි ආණ්ඩුව පැත්තට ඇඟිල්ල දික් කරමින් ආණ්ඩුව විවේචනය කරමින් ආණ්ඩුව මේ කෙරෙහි අවධානය යොමු නොකළ බව සඳහන් කිරීම පිළිබඳව මා ඉතාමත් කනගාටු වෙනවා. එනිසා මේ අවස්ථාව මා විශේෂයෙන්ම යොදා ගන්නට බලාපොරොත්තු වෙන්නේ මේ ඇතිවෙච්ච ගංවතුර අවදානම් තත්ත්වය තුළ අපි රජයක් විදිහට අනුගමනය කරපු ක්‍රියාමාර්ග කුමක්ද කියන එක පිළිබඳව ඉතා කෙටියෙන් සඳහන් කරන්නට. මේ අපි රජයක් විදිහට මේ ආපදා අවස්ථාවේදී ඒ සහන සැලසූ ආකාරය පිළිබඳව පිළිතුරු කතාවේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා විශේෂයෙන් සඳහන් කරයි. නමුත් මම කියන්න ඕන, අපි ලෝකේත් ඒ වගේම රටක් විදිහටත් අපි මුහුණ දෙමින් තිබෙන ආපදා තත්ත්වයන් පිළිබඳව වගකීමක් තිබෙන රජයක්, ඒ පිළිබඳව අවබෝධයක් තිබෙන රජයක්. විශේෂයෙන්ම අපි දන්නවා දැන් මේ ක්ලයිමේට් චේන්ජ් වෙනස් වීමත් එක්ක, එහෙම නැත්නම් දේශගුණ විපර්යාසත් එක්ක පසුගිය දශක කිහිපයේ ලෝකේ පුරා වේසන ගණනාවක් ඇති වුණා. විශේෂයෙන්ම 1900 වසත් එක්ක සංසන්දනය කරලා බලනකොට අපේ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.2කින් දැන් වර්ධනය වෙලා තිබෙනවා, වැඩි වෙලා තිබෙනවා. පසුගිය සියවසක තුල අපි අවධානය යොමු කරාට පස්සේ පසුගිය සියවසේ අපගේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අපේ ගෝලයේ නැත්නම් අපි ගෝලීය වශයෙන් 50%කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ තත්ත්වයත් එක්ක තමයි මේ ලෝකේ පුරා වේසන වර්ධනය වෙලා තිබෙන්නේ. ඒ නිසා ආපදා කළමනාකරණය පිළිබඳ විෂය අපි ඉතා අවධානයෙන් රජයක් විදිහට ඉතා බැරෑරුම සලකන විෂයක්. අපි ආණ්ඩුව ගන්න අවස්ථාව වෙන විටත් ආපදා කළමනාකරණය ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ තිබුණු විෂය වතයක්. නමුත් ආරක්ෂක අමාත්‍යාංශයේ විෂයන් සහ කාර්යයන් පිළිබඳව ගැසට් පත්‍රය නිකුත් කරනකොට එහි විෂයන් සහ කාර්යයන්වල ආපදා කළමනාකරණය සඳහන් කරලා තිබුණේ නැහැ. මම ඔබතුමාලාගේ අවධානයට යොමු කරනවා අප නව රජයේ විසින් නොවැම්බර් මාස 25 වෙනිදා ඉදිරිපත් කරපු මේ අමාත්‍යංශවල විෂයන් කාර්යයන් දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන පිළිබඳව ඉදිරිපත් කරපු ඒ ගැසට් නිවේදනයේ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා. ඒ ගැසට් නිවේදනයේ අපි විශේෂයෙන්ම disaster management and response ඒ කියන්නේ ආපදා කළමනාකරණය සහ ප්‍රතිචාර දැක්වීම පිළිබඳව විෂයන් හා කාර්යයන් පළවෙනි වතාවට මේ ගැසට් පත්‍රයට අපි ආණ්ඩුවක් විදියට ඉදිරිපත් කරා. අපි ආරම්භයේ සිටම මේ ආපදා කළමනාකරණයට අවධානය යොමු කළ යුතු බව අපි හොඳින් දැනගෙන සිටියා. මෙන්න මේ අවදානම් තත්ත්වයේ ඇති වුණ විගසම අපේ ජනාධිපතිතුමා විශේෂ අවධානය යොමු කරලා අදාළ රාජ්‍ය නිලධාරීන් ඒ වගේම අමාත්‍යවරුන් හමු වෙලා කැඳවලා ඔවුන් සමග සාකච්ඡා කරලා අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. විශේෂයෙන්ම උතුරු පළාතේ මේ තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කරලා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපේ ධීවර අමාත්‍ය ගරු රාමලිංගම් චන්දසේකර මැතිතුමත් ඒ වගේම ළමහා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය වන ගරු සරෝජා පොවරාජ් අමාත්‍යතුමියත් ප්‍රධාන කොටගත් කණ්ඩායමක් උතුරු පළාතට පිටත් කර හැරියා. ඒ වන විටත් අපගේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාත් ඒ වගේම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාත් උතුරු පළාතේ තත්ත්වය ඒ ජනතාව අතරටම ගොස් ඒ තත්ත්වයන් පිළිබඳව විමර්ශනය කරමින් අවශ්‍ය උපදෙස් ලබා දෙමින් තිබුණේ. ඒ වගේම මමත් බලශක්ති අමාත්‍යවරයාත් ප්‍රමුඛ කණ්ඩායමක් නගෙනහිර පළාතේ අපි සංචාරය කරලා මේ ආපදාවට පත් වූ ජනතාවගේ ඒ විපත් පිළිබඳව ඒ වගේම ඒ අදාළ රාජ්‍ය යාන්ත්‍රණයන් සමග සාකච්ඡා කරලා අවශ්‍ය පියවර ගත්තා. මමත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි අපේ ගරු අමාත්‍යතුමාත් ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ අපේ නායකත්වයේ දෙන ගාමි සංවර්ධන සමාජ ආරක්ෂණ සහ සමාජ බලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍යවර වසන්ත පීතිස්ස අපේ ගරු මන්ත්‍රීතුමත් අපේ ඒ ප්‍රදේශයේ සියලුම දේශපාලන නායකත්වයත් සමග 28 වෙනිදා උදේ 9:00ට අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අම්පාර දිස්ත්‍රික් ලේකම්තුමාගේ සහභාගිත්වයෙන් සියලුම ප්‍රාදේශීය ලේකම්වරු සමග අපි සාකච්ඡාවක් පැවැත්තුවා. මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් අපි ආරාධනා කරා. මට පේනවා මෙතන ඉන්න විපක්ෂයේ මන්ත්‍රීවරයා එතුමත් ඒ අවස්ථාවට සහභාගී වුණා. ඔබතුමා සාක්ෂි. ඒ වෙලාවට අපේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමත් සහභාගී වුණා. අපි මේ අවස්ථාවේදී පවතින තත්ත්වය පිළිබඳව හොඳින් අවබෝධ කරගත්තා. ඒ වගේම අපේ මන්ත්‍රීවරුන් ජනතාව අතරට ගිහිල්ලා මේ ගැටලුව හොඳින් අවබෝධ කරගෙන කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් දුන්නා. ඒ සියලු කටයුතු පිළිබඳව අපි මැදිහත් වුණා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි. ඒ වගේම මට කියන්නට අවශ්‍යයි මේ වෙලාවේ අපේ සහෝදර ගරු සුනිල් හඳුන්නේ නැති මැතිතුමා මතු කරා. පසුගිය වර්ෂයේදී ඇතිවෙච්ච තත්ත්වයක් අම්පාර දිස්ත්‍රික්කයේ පසුගිය වර්ෂයේ ඇතිවෙච්ච ගංවතුර ආපදා තත්ත්වයේදී ඒ ජනතාව පීඩාවට පත්වෙච්ච අවස්ථාවේදී රජය විසින් ලබා දුන්නු මුදල් නිසි පරිදි භාවිතා කරපු නැති නිසා අම්පාර දිස්ත්‍රික් ලේකම්තුමත් ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 4ක ප්‍රාදේශීය ලේකම්වරුත් අපට දැනුම් දුන්නා. තවමත් ඒ අයට මිලියන 13.5ක මුදලක් 13.8ක මුදලක් ප්‍රතිපූර්ණය කර ගැනීමට නොහැකි වෙලා ඉන්නලා තියෙනවා. අන්න එහෙමයි පසුගිය ආණ්ඩුව කටයුතු කරලා තියෙන්නේ. අන්න එවැනි තත්ත්වයක් තුළ අපේ අම්පාර දිස්ත්‍රික්කයේ අපේ වසන්ත පේජස් ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ නායකත්වයෙන් ඒ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රදේශවල සංචාරය කරමින් අවශ්‍ය සහන සැලසීමට අපි කටයුතු කරා. ඒ වගේම 28 වෙනිදා හවස මමත් විදුලි බල සහ බලශක්ති අපේ අමාත්‍යවරයාත් මඩකලපුවේ දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ අපේ මන්ත්‍රීතුමත් මඩකලපු දිස්ත්‍රික්කයට ගිහිල්ලා මඩකලපු දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්තුමියත් සමග මඩකලපු දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ආපදාකමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් ඒ දිස්ත්‍රික්කයේ නිලධාරීන් සමග සාකච්ඡා කරලා මඩකලපුවේ තත්ත්වය පිළිබඳව අපි සොයා බැලුවා. ඒ වගේම මඩකලපුවේ ප්‍රදේශයේ ඒ වන විටත් ආපදාවට පත් වෙලා කඳවුරුවල ඉන්න ජනතාව පිළිබඳ ළඟට ගොස් ඔවුන් මුහුණ දෙන තත්ත්වයන් පිළිබඳව විමසලා බලලා ඒ තත්ත්වයේ පිළිබඳව අපි කඩිනමින් ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් වාර්තා කරා. ඒ විතරක් නෙමෙයි 29 වෙනිදා උදෑසන අපි ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයට ගියා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්තුමා සමග සියලුම ප්‍රාදේශීය ලේකම්වරු අදාළ රාජ්‍ය නිලධාරීන් අපි හමු වුණා. ඒ අවස්ථාවට විශේෂයෙන්ම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ අපේ දිස්ත්‍රික් නායක අරුන් විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද මැතිතුමා, ඒ වගේම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අපේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීතුමත් සහභාගී වුණා. ඒ නිලධාරීන් එක්ක සාකච්ඡා කරලා ඒ වෙනකොට එහි තිබුණු තත්ත්වය පිළිබඳව සමාලෝචනය කරලා ඒ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අපි අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. රජයක් විදිහට අපි මැදිහත් වෙලා ඒ සියලු කටයුතු ඉටු කරා. මම විශේෂයෙන්ම මේ දේ සඳහන් කරේ නැගෙනහිර පළාතේ අපේ මැදිහත් වීම පිළිබඳව ඒ අපි ඒ නිරීක්ෂණ සාකච්ඡාවකට සීමා කරන්නේ නැතුව අපේ දේශපාලන නායකත්වය මේ සෑම දිස්ත්‍රික්කයකම ඒ විපතටපත් වෙච්ච ජනතාව අතරට ගිහිල්ලා ඔවුන්ගේ ගැටලු හොයලා බලලා ඒවට අවශ්‍ය පිළියම් කඩිනමින් යොදන්නට අපි කටයුතු කරා. ඒ වගේම අපි මෙතනදී අපේ සභා නායකතුමා සඳහන් කරා වගේ දැනට චක්‍රයකවට සීමා වෙන්න අපිට සිදු වෙලා තියෙනවා නම් අපි ඒ වගේ ඔබ්බට ගිහිල්ලා ඒවා වෙනස් කරලා ජනතාවට හානිපූර්ණ කිරීම සඳහා වන්දි ලබා දීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණයන් වැඩි කරගෙන තියෙනවා අපි රජයක් විදිහට. ජනාධිපතිතුමා 26 වෙනිදා රාජ්‍ය නිලධාරීන් සහ විශේෂයෙන්ම විශේෂ භාර අමාත්‍යවරුන් කැඳවලා අපිට උපදෙස් දුන්නේ මෙන්න මෙතනදී තාක්ෂණික කර්ණුවලට සීමා වෙන්නේ නැතුව විපතටපත් ජනතාව වෙත ගිහිල්ලා ඒ ජනතාවගේ අඩුපාඩු සොයලා බලලා අවශ්‍ය සහන ජනතාව වෙත ලබා දෙන්න කියලා. ඒ නිසා අපි රජයක් විදිහට ඉතාමත් වගකීමෙන් මේ ආපදා තත්ත්වයේදී අපි කටයුතු කරලා තියෙන බව මේ ගරු සභාවට සඳහන් කරන්න, ඒ වගේම ඒ අදහස ලබා දෙන්නට මම කැමතියි. ඒ වගේම ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, අපි දන්නවා මේ ආපදාවක් කියලා කියන එක අපි ඒ ආපදාව ආපු අවස්ථාවේ විතරක් ඒකට ප්‍රතිචාර දක්වලා වැඩක් නැහැ. ලෝකයේ විද්‍යාඥයින් ආපදා කළමනාකරණය පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කරලා තිබෙනවා. මං කලින් කිව්වා වගේ ගෝලීය උණුසුමත් එක්ක ඒ වගේම දේශගුණ විපර්යාසයත් එක්ක මුළු ලෝකෙම අද විවිධ ආපදාවන්ට මුහුණ දෙමින් සිටිනවා. ඒක ලංකාව වගේ දූපතකට එයින් මිදෙන්නට හැකියාවක් නැහැ. දැන් අපි ඩිසාස්ටර් මැනේජ්මන්ට් පිළිබඳව සාකච්ඡා කරනකොට ඩිසාස්ටර් මැනේජ්මන්ට් සර්කල් එකක් එහෙම නැත්නම් ආපදා කළමනාකරණ චක්‍රයක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒකෙදි ඉතාමත් වැදගත් වෙන්නේ ප්‍රෙපයානස්. අපි කොහොමද ආපදාවකට කලින් අපි සූදානම් වෙන්නේ කියන එකයි ඉතා වැදගත්. අන්න ඒ නිසා මේ යෝජනාව ඉදිරිපත් කරපු විපක්ෂයේ ගෞරව මන්ත්‍රීතුමත් කිව්වා අර අම්පාර දිස්ත්‍රික්කයේ ඇතිවෙච්ච අවාසනාවන්ත සිදුවීම පිළිබඳව සඳහන් කරනකොට එතුමාම සඳහන් කරා ඒ පාලම බස් රථයක් ගමන් කිරීමට තරම් සුදුසු නැහැ කියලා. මේ විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු සාක්ෂි දරනවා. ඒ වගේම අපි සාක්ෂි දරනවා මේ ආපදාවන්ට අපි නිසි පරිදි අපි පෙර සූදානමක් තිබුණා නම් අපිට මේ බොහෝ අනතුරු වළක්වා ගැනීමට හැකියාවක් තිබුණා. අපි දැන් කරන්නේ ප්‍රපයානස් ගැන එතරම් අපි තැක්මක් නොකරපු නිසා පසුගිය දශක ගණනාවක් තිස්සේ අපි අවිධිමත් සංවර්ධනයේ නාමයෙන් කරපු කටයුතු, ඒ වගේම අවිධිමත් පරිසරයට කරපු හානිය, පරිසර තුලනේ පරිසරික තුල්්‍යතාවය විනාශ කිරීමේ ප්‍රතිඵල අද අපි ලෝකයක් විදිහටත් මුහුණ දෙනවා. ඒක අපි සමාජයක් විදිහට අපි රටක් විදිහටත් මුහුණ දෙනවා. ඒ නිසා මේ මිනිසා සහ පරිසරය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිළිබඳව අපි මීට වඩා ගැඹුරින් සලකා බැලිය යුතුයි කියන එක මම මේ ගරු සභාවට සඳහන් කරන්නට කැමතියි. අපිට පරිසරය සම්පූර්ණයෙන් විනාශ කරගෙන අපිට රටක් විදිහට ඉදිරියට යන්න බෑ. ඒ නිසා ඩිසාස්ටර් ප්‍රෙපයර්නස් පිළිබඳව අපේ අවධානය අපි වැඩිපුර අවධානය යොමු කරන්න ඕන. අපි ඩිසාස්ටර් එකක් ඇති වුණාට පස්සේ ඒකට ප්‍රතිචාර දැක්වීම එහෙම නැත්නම් ඒකට රෙස්පොන්ස් කරන එක අපි කරන්න ඕන. අපි ඒක අනිවාර්යෙන් කරනවා. ඒ නිසා තමයි මේ ආපදා තත්ත්වය ඇති වෙච්ච මොහොතේ සිට ඒ විපතටපත් වෙච්ච අය ගලවා ගැනීම සඳහා විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ජනාධිපතිතුමාගේත් අපේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමාගේත් මැදිහත් වීමෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය සම්පූර්ණයෙන්ම යොදවලා ඒ අවශ්‍ය සියලු සහන කටයුතු ගලවා ගැනීම කටයුතු කරා. එයාට අවශ්‍ය බෝට්ටුද අනිකුත් යන්ත්‍රෝපකරණ සියල්ල පහසුවෙන් අපි ලබා දුන්නා. ඒ නිසා ඒ කටයුතු අපි ඉටු කරා. ඒ වගේම කඳවුරු වල නැවතුණු ඒ ජනතාවට අවශ්‍ය ආහාර පාන ඒවා අපි ලබා දුන්නා. ඒ වගේම ඥාතීන් සමග ඒ ගත කරන ජනතාවට අවශ්‍ය ඒ සහන ආධාර අපි ලබා දුන්නා. හැබැයි ඒක අපේ රෙස්පොන්සස් එක. නමුත් මම කලින් කිව්වා වගේ ප්‍රෙපෙයාර්නස් එක නැතුව අපි දැන් මේ වෙලාවේ රෙස්පොන්ස් කරගෙන හිටියොත් අපිට ලබන අවුරුද්දෙත් මේ වගේ රෙස්පොන්ස් කරන්න වෙනවා. අපි දන්නවා අපේ රටේ ප්‍රධාන මෝසන් සුළං දෙකක් තියෙනවා. පළවෙනි එක අපේ රට අපේ වර්ෂයේ මැද මැයි ජූනි ජූලි වල අපිට නිරත දිගෙන් හඹාගෙන එනවා. අපි මේකෙන් විශේෂයෙන්ම දකුණු පළාතේ අපිට වර්ෂාව ලැබෙනවා වගේම අපි යම් යම් ආකාරයේ නායෑම් ගං වතුර තත්ත්වයන්ට මාතර ගාල්ල රත්නපුර වැනි දිස්ත්‍රික්කව මුහුණ දෙනවා. ඒ වගේම අපි ඊසාන දිග මෝසන් සුළං අපේ වර්ෂයේ අවසානයේ ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් වගේ මාසවල එනවා. මෙන්න මේකෙන් විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව ඒ වර්ෂාවෙන් ප්‍රයෝජන ගන්නවා වගේම ගං වතුර තත්ත්වයන්ගෙන් පීඩාවට පත් වෙනවා. අපි මේක ගැන හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කරනවා නම් අන්න අපිට හොඳට ප්‍රෙපෙයා වෙනවා නම් අපිට හැකියාවක් ලැබෙනවා දිගු කාලීනව මේ ගැටලු වලට මිදෙන්නට. එනිසා අවසන් වශයෙන් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, මේ වේශනේ සම්බන්ධයෙන් ඉතාමත් දැනුවත්ව ඉතාමත් හොඳින් මේ වේශනේ කළමනාකරණය කිරීම සඳහා අපේ ජාතික ජන බලවේගයේ රජයක් විදිහට ගරු ජනාධිපතිතුමාත් අමාත්‍ය මණ්ඩලයත් අපේ මන්ත්‍රී කණ්ඩායමත් කටයුතු කළ බව සඳහන් කරන්නට කැමතියි. ඒ වගේම මේ ක්‍රියාවලියේදී ඇතම් විපක්ෂ මන්ත්‍රීන්, ඒ වගේම මේ දිස්ත්‍රික්ක හැම දිස්ත්‍රික්කයකම වගේ රාජ්‍ය නිලධාරීන්, ඒ වගේම ස්වේච්ඡා සංවිධාන විශාල වශයෙන් කැපවෙලා කටයුතු කරනවා. අවසාන වශයෙන් මේ විපතින් අපට දැනගන්න ලැබී තිබෙන පරිදි මා කලින් සඳහන් කළ පරිදි ප්‍රමාණයක ප්‍රමාණයක් පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒ වගේම අපිට දැනගන්න ලැබිලා තිබෙනවා 18 දෙනෙක් මිය ගිහින් තිබෙනවා, 20 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා තිබෙනවා. ඒ සියලු දෙනාටම අපේ රජ ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ රජයේ ශෝකය කනගාටුව ප්‍රකාශ කිරීමට මේ අවස්ථාවක් කරගනිමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව බෙහෙවින් ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. බෙහෙවින් ස්තුති.
ගරු කේකේ මස්තාන් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 6ක් කාලයක් පවතිනවා. ඕඩර් ප්ලීස්. ගරු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර මන්ත්‍රීතුමාට මුලසුන භාර කරනවා.
ගරු සභානායකතුමා,
ගරු සභාපතිතුමා, දැන් අප ඔබතුමාගේ අවධානයට යොමු කරන්න මම මේක ඉදිරිපත් කරන්නේ. දැන් අප මේම ජාතික ආපදාවක් ලෙස සලකා තමයි අපි මේ විවාදය ලබා ගත්තේ විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලගේ ඉල්ලීම මත. ඒක කිසිම නොගලපීමක් නෑ, ඒක හරිම හරි දෙයක්. නමුත් අපිට පේනවා අණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ලංකා පුරාම නියෝජනය කරමින් අද මේ සභාවේ රැඳී සිටිනවා. නමුත් දැන් මෙතන රැඳී සිටින ගරු මන්ත්‍රීතුමාලා ගත්තොත් ඒ අදාළ උතුරු පළාතේ නැගෙනහිර පළාතේ මන්ත්‍රීතුමාලා විතරයි මෙතන ඉන්නේ. ඒ කියන්නේ Tamanට ඡන්දය දෙන්නේ නැතිනම් ඒ විපක්ෂයේ සමහර ප්‍රධාන පක්ෂවල මන්ත්‍රීතුමාලට මේ ජාතික ආපදාව අදාළ නැද්ද කියන ප්‍රශ්නේ අපිට සාධාරණව දැනෙනවා. දැන් රිෂාඩ් මහත්තුමාගේ වන්නේ දිශිකර විශාල බාධාවක් වුණා. එතුමා යෝජනාක ඉදිරිපත් කළා. එතුමා රැඳී සිටිනවා. අනිත් උතුරු පළාතේ මන්ත්‍රීතුමාලා රැඳී සිටිනවා. හැබැයි අපිට පේනවා අනිත් විශාල පක්ෂ මන්ත්‍රීවරු 10 20 30 40 ඉන්න පක්ෂ අපි ඇත්තටම කනගාටු වෙනවා. ජාතික ආපදාවකදී මෙහෙමද රටේ දේශපාලනයක කටයුතු කරන්න කියලා.